මීළඟ ගරු ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක්
තිබෙනවා. කාර්ක සභාපතිතුමනි, අද ලංකාවේ තියෙන ඉතාම වැදගත් අමාත්‍යංශ දෙකක් ගැන සාකච්ඡා කරන්න. විදුලි බල සහ බල ශක්තිය ගැන. මට ප්‍රථමයෙන් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා මේ රජයේ පාලනයේ හින්දා තමයි මේක පාඩු වෙන්නේ කියලා. නෑ, මේ තෙල් සංස්ථාව ප්‍රශ්නේ තියෙන තෙල් සංස්ථාවේ මිල පාලනය කරන්නේ රජය. ලෝක වෙළඳපොලේ තෙල් මිල උස් පහත් වුණාට තෙල් සංස්ථාවට බලයක් නෑ මිල පාලනය කරන්න. රජය තමයි මිල පාලනය කරන්නේ. ඒ නිසා සමහර අවස්ථාවල්වල ඒ මිල පාලනය කිරීම නිසා පාඩුවට පත් වෙනවා. මං හිතන්නේ මෑත යුගයේ තමයි තෙල් සංස්ථාව පාඩු නොලබන විදිහට මිල නියම කරේ. ඒත් අර්බුදයක් ඇති වෙච්ච අවස්ථාවේ ඇති වෙච්ච ප්‍රශ්නයක් උඩ දැන් මං හිතන්නේ මේ මොහොත වෙනකොට තෙල් සංස්ථාව ලාභ ලබන ආයතනයක් හැටියට යනවා. ඒ වගේම ඉන්දියානු රජයට අයිති තෙල් සමාගම් ගණනාවක් තියෙනවා. ඒවා පාලනය කරන්නේ පෞද්ගලික අංශයේ. දැන් අපි ප්‍රතිව්‍යුහගත කළා අයෝසියකට මේ බාර දෙනකොට අයෝසියකට සම්බන්ධ වුණේ ආණ්ඩුවට තුනින් එකක් තියාගෙන. කොළොන්නාව ටර්මිනල් එක සමාගමක් බවට පරිවර්තනය කරාම IOC සමාගමට තුනෙන් එකක් තියෙනවා, තෙල් සංස්ථාවට තුනෙන් එකක් තියෙනවා, අනිත් තුනෙන් එක ඒ කාලේ කරු ජයසුරි මැතිතුමා කාලේ විකුණන්න කල්පනා කරාට මැතිවරණය අහම එක විකුණගන්න බැරි වුණා. ඊට පස්සේ රජය කල්පනා කරා මේක කොටස් වැඩි අපිට තියෙන්න ඕන හින්දා ඒ තුනෙන් එක මහා භාණ්ඩාගාරයට බාරගත්තා. මහා භාණ්ඩාගාරයට බාරගත්තා තුනෙන් දෙකක් කොළොන්නාවේ ටර්මිනල් එකෙන් අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා රජයට. නමුත් IOC එක තෙල් බෙදා හැරීම කරනකොටත් තෙල් සංස්ථාවේ බෙදුම් පළවල් 100ක් දීලා තමයි ආරම්භ කරේ. ඉතින් මේ අද තියෙන අර්බුදයත් එක්ක අපිට විදේශ විනිමය නැතිනම් රටේ ජනතාවට තෙල් දෙන්න ඕනේ. රටේ ජනතාවට අඩුවක් නැතුව තෙල් ලැබලා දෙන්න ඕනේ. එහෙනම් ඒකට කල්පනා කරේ මම හිතන්නේ රජය කල්පනා කරලා තියෙන්නේ තවත් IOC එක වගේ සමාගම් දෙකක් හෝ තුනක් කැඳවලා තෙල් බෙදා හැරීම රජයත් සමග තරඟෙට යන්නටත් කරන්න දෙන්නේ. එතකොට ඒකේ බදු ඒක විවිධ තෙල් සංස්ථාවේ නලපද්දී පාවිච්චි කරනවට ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම රිෆයිනරි එක 1985 දී ආරම්භ කරේ ස්නාම් කියලා ඉතාලි සමාගම. ඒ කාලේ තෙල් සංස්ථාවට රිෆයිනරි එකට ටොන් 6000ක් දවසකට රිෆයින් කරා. ඒ රිෆයින් කරනකොට අපි ගෙනාවේ කුඩා නැව් වලින් 30,000 ටැංකර් වලින්. ඒ ගේනකොට ප්‍රේට් එක විශාල වැඩියෙන් ගියා. ඒ අවස්ථාවේදී රජය කල්පනා කරා ඒක කරා ගන්න ඕනේ සබ්මරින් පයිප් ලයින් එකක් දැම්. සුපර් ටැංකර්ස් වලින් ගියේ. සබ්මරින් පයිප් ලයින් එක දැම්මම වර්ල්ඩ් ස්කේල් එක 350ට 400ට ප්‍රේට් රේට් එක තීච් එක 12ට බැස්සා. තෙල් සංස්ථාවට විශාල ඉතිරියක් ඇති වුණා ඒ වගේ කටයුතු වලින්. අදත් තෙල් සංස්ථාව ඒ නලපද්ධති ඒ වගේ මේ කටයුතු පුද්ගලීකරණය කරන අයට බදු දෙනවා නම් ඒක තවත් ලාභ ගන්න පුළුවන් වෙනවා. මොකද තෙල් සංස්ථාව රජයට තිබුණයි කියලා රජයට දැන් අද තියෙන තත්ත්වයත් එක්ක මේ බර පාඩුව දරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේවා ප්‍රතිහුගත කළා ඒ කටයුත්ත කරන්න. ඊළඟට විදුලි බලය ගත්තාම අද විදුලි බලයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි විදුලි බලයේ ටර්බයින් වැඩි හරියක් වැඩ කරන්නේ එක්කෝ ඩීසල් වලින් එහෙම නැත්නම් දැවි තෙල් වලින්. ඒකට විශාල මුදලක් වැය වෙනවා. ඒ වැය වෙනකොට තෙල් යුනිට් එකක් ගන්නකොට රුපියල් 85ක් 90ක් විතර යනවා. නමුත් පුනර්ජීව විදුලියට පරිවර්තනය වෙනවා නම් ඒක අඩු කරන්න පුළුවන්. ඒ පරිවර්තනය වීමේ වේගය මධිකම හින්දා තමයි අද මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. පෞගේ කාලේ අන්සුඩ් ප්‍රොපෝසල් ගත්තම හිතේ 300ක් විතර මේ රටේ විවිධ ආයකෙන් ඉදිරිපත් වුණා ඒකට උත්තර. නමුත් මම හිතන්නේ තාමත් එකක්වත් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ඇති වුණේ නැහැ. ඒක ක්‍රියාත්මක කරනවා නම් දවසෙන් දවස තෙල් වලට යන වීදමත් අඩු වෙලා විදුලි බිල අඩු කරා ගන්න පුළුවන්. ඒකම මේ රටේ සාමාන්‍ය ආයෝජකෝ හයිඩ්‍රෝ ඉලෙක්ට්‍රිසිටි වලට ආයෝජනය කළා තියෙනවා. අද ඒවලට සල්ලි ගෙවන්නේ නැහැ. සමහර අයන්ට මාස 6 7 මුදල් ගෙවන්නේ නැහැ. ඇන්ට ඒවා පවත්වාගෙන යන්නත් බෑ. ඒවා තව වැඩි වර්ධනය කරන්නත් පුළුවන් කමක් නැහැ. එහෙනම් ඇන්ට වැඩි වර්ධනය කරන ඇන්ට ඉඩ දෙන ගමන්ම ඇන්ට රුකුලක් හැටියට දැන් විදුලි බල මිල වැඩි කරලා තියෙන හින්දා ඇයගේ ගෙවීම් හරියාකාර කරනවා නම් මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පෞගේ දවසවල තමුන්නාසලා දකින්න ඇති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ලක්දනව් බලාගාරයේ ලික්විඩ් ගෑස් කියන කල්පනා කරා. ඒකට ඇමරිකම සමාගමක් ආවා. ඒගොල්ලෝ එක්ක කොටස් මිලේට ගන්න කල්පනා කරා. නුත් අපේම කැබිනට් එකේ උසාවි ගියා. රටේ විරුද්ධ විරෝධය පවත්වනවා. නුත් අද ගත්තා ඒක ආවා නම් අද විදුලිය නිෂ්පාදනයේ වෙන මිල අද බිලට වඩා 50% කටකින් අඩු කරන්න පුළුවන් කමට. ඒගොල්ලෝ ඒ වෙලාවේ ෆ්ලෝටින් ස්ටෝරේජ් දැම්මනම් එතකොට කැලණි 30 වගේ ආයතන වලටත් පයිප්ලයින් හැකින් එක දෙන්න පුළුවන් කමක් තිබුණොත් හැමදාම විවිධ අය කතා කරත් ජාතික සම්පත් කියලා රටේ ආයතන අඩුවද ගණන් පුළුවන් වැඩවලට සහයෝගය දෙන්නේ. දැන් මේ දවස්වල මම දැක්කා ලංකාවට පුනර්ජීවන විදුලිය දෙන්න මන්නාරමේ මෙගාවොට් 500ක ප්ලාන්ට් එකක් දාන්න ඉන්දියාවේ අදානි කියලා සමාගමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ලංකාව අද ඉන තත්ත්වයට අපිට කවුරු හරි ආයෝජනය කරන්න එනවනම් අපි ඒ ආයෝජකව අපේ නීති වීති යටතේ ලබා දෙන්න ඕනේ. නම දැක්කම ඒකට විරුද්ධ වෙලා කතා කරනවා මිසක් ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය ගැන අපි කතා කරන්නේ නැහැ. එයින්ද මේ අද අපිට වෙලා තියෙන ප්‍රශ්නේ අපේ තියෙන ලාභදායි වැඩ කටයුතු කරනකොට ඒකට වෙන ආයෝජකව පිළිබඳ විවිධ ප්‍රශ්න ඇති කරනවා. එයින්ද අපි මේ කටයුත්තේදී අපි විවෘතව රට වැඩි දියුණු කරන්න ඕනේ, රටේ ආදායම වැඩි දියුණු කරන්න ඕනේ, පාරිභෝගිකයට අඩුමුල්ල විදුලිය ලබා දෙන්න නම් මේ ලෝකයේ අනිත් රටවල් පාවිච්චි කරපු විදියට පුද්ගලිකංශය අපි සහභාගී කරවා ගන්න ඕනේ, පුද්ගලිකංශය දිරිමත් කරන්න ඕනේ, ආයෝජකව ලංකාවට ගෙන්න ගන්න ඕනේ. ඒ ත්‍රේදක තුන කරත් අපිට මේ ප්‍රශ්නේ නිරාකරණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම තේ සංස්ථාවත් විදුලි බල මණ්ඩලයත් අපේ තියෙන වැදගත්ම ආයතන දෙකක්. ලංකාවේ සෑම පාරිභෝගිකයෙක්ම ඉන්න ආයතනයක් ගත්තොත් විදුලි බල මණ්ඩලය, ඒ වගේම තේ සංස්ථාව ගත්තොත් අපේ සියලු දෙනාටම තෙල් නැතුව මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අද අපි විජේසේකර ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. හිඟයක් නැතුව මේ රටේ තෙල් ටික ලැබලා දෙනවා. විදුලිය තාම ප්‍රශ්නයක් නැතුව යනවා. නුත් අපේ ගල්ලඟුරු බලාගාරයේ ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා. මම දැක්කපු වත්පත්වල ගල්ලඟුරු මිලේට ගැනීම සම්බන්ධ. නුත් ඒ ගල්ලඟුරු ගෙනාවොත් අපිට අඩු මිලට විදුලිය ලබා ගන්න පුළුවන් කමක් ඇති වෙනවා. මොකද ගල්ලඟුරු ප්‍රශ්නේ තියෙන්නේ අපිට අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකම් විතරයි මේ සීසන් එකට ගල්ලඟුරු නැව වෙන්න පුළුවන්. ඊට පස්සේ මෝසම් සුළං ආවම එතන නංගුරම් නාන්න පුළුවන් කමක් නැහැ. මන් දැක පුවත්පතේ නැව් 15ක් එන්න ඕන එක දැන්ට තවම ඇවිල්ලා තියෙන්නේ නැව් 4යි කියලා. ඒක මම දැක ටෙන්ඩර් ගන්නාවක් කැන්සල් වෙලා තියෙනවා කියලා. එහෙමනම් නැවත ටෙන්ඩර් දාලා හරි ඒ අඩුව ගේන්න කටයුතු කරා ගන්න ඕනේ. මොකද ගල්ලඟුරු නැවකට මිලියන 15ක් විතර, ඩොලර් මිලියන 15ක් නැත්තම් 20ක් විතර ගන්නක් එක නැවකට යනවා. ලෝකයේ ගල්ලඟුරු මිල ඉහළ ගිහිලා තියෙනවා. නමුත් අපිට බලාගාරයේ ශක්තිමත්ව කටයුතු කරන. ඒ වගේම අද විදුලි බල මණ්ඩලය ගත්තාම ඒකේ වස්තාව හදාගෙන තියෙන්නේ 60 පැනපු සාමාන්‍ය කාර්යාලයන් ඕනේ. ඊළඟට ඉන්න ජේෂ්ඨ එක්කෙනා පත් කරන්න ඕනේ. ජේෂ්ඨ එක්කෙනා සුදුසු නැද්ද වුණත් අනිවාර්යයෙන්ම පත් කරන්න ඕනේ. එහෙනම් මේ ව්‍යවස්ථාවල් වෙනස් කරලා සුදුසු අය පත් කරන්න පුළුවන් ක්‍රමයක් ඒක ඇති වෙන්න ඕන කියන මතෙයි මම ඉන්නේ. මොකද විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරු සංගමයක් තියෙනවා, ජේෂ්ඨ ඉංජිනේරු සංගමයක් තියෙනවා.
ඔබතුමා වර්තාව විනාඩි 2ක කාලයක් තියෙනවා.
ඉංජිනේරු සංගමයක් තියෙනවා. ඒ වගේම වැඩ අධිකාරිවරුන්ගේ සංගමයක් තියෙනවා. ඒ හින්දා අද අධිකාරිවරුන්ගෙන් ගන්න පුළුවන් වැඩේ ගන්න පුළුවන් කමක් නැහැ. ඉංජිනේරුවෝ ඒ වැඩේත් කරනවා. ඒ හින්දා මේක ප්‍රතිවිහිවගත කළා සෑම කෙනෙක්ගෙම ඒ කටයුතු කරන්න පුළුවන් කමක් ඇති වෙන්න ඕනේ. මොකද මම දැක්ක මං ඇමතිවරයා ඉන්න කාලේ බ්‍රේක් ඩවුන් එකක් ඇති වුණා බියගම ඉඳලා ඇඹිලිපිටියට යන ආයිතේෂන් ලයින් එකේ. ඒක පිළිබඳව පරීක්ෂා කරාම අපි පොලිසියට බාර දුන පරීක්ෂා කරන්න. ඒකෙදි හිතාමතා කරපු කඩාකප්පල්කාරී වැඩක් හැටියට තමයි මේ වාර්තාව. එදා අපි ජනාධිපතිතුමාට ඒක ඇරියා, ඒක ක්‍රියා කරන්න කියලා. මම දන්නේ නැහැ ඒකට මේ මොහොත වෙනකොට මොකද වුනේ කියලා. ඒකම ගල්ලංගුරු බලාගාරයේ බ්‍රේක් ඩවුන් එකත් එහෙම එකක් කියන මතයක් ආවා. එහෙනම් මේවා හෝච්චි කරලා බලන්න ඕනේ. සමහර ඉංජිනේරුවරු, ඉංජිනේරු සංගම් කට හොඳ වැඩක් කරන්න යනකොට ඒගොල්ලෝ බල බල තුනෝ ඒගොල්ලන් ඒකට කැමති නැත්තම් විවිධාකාරයෙන් කඩාකප්පල්කාරී වැඩ කරන්නේ. ඒකට ඉඩ තියන්න නරකයි. ඒකට හරි දඬුවම් දීලා මේවා පිරිසිදු කරන්න ඕනේ කියන මතේ මම ඉන්නේ. මොකද රටේ විදුලිය නිෂ්පාදනය කරන්න අඩු වියදකින් පුළුවන් නම් ඒක අපි කරන්න ඕනේ. අද පුනර්ජීවන විදුලිය දෙන්න ඉදිරිපත් වෙච්ච බොහෝ මිනිස්සු ඉන්නවා. ඒවා කනෙක්ෂන් එක දාන ට්‍රාන්ස්ෆෝමර් වල ඉඩ නැතයි කියලා කියනවා. එහෙමනම් අපි විදුලි බලමණ්ඩලෙන් ඒ ට්‍රාන්ස්ෆෝමර් අප්ග්‍රේඩ් කරලා ඒකට ඉඩ ලබා දෙන්න ඕනේ කියන එක මතේ මම ඉන්නේ. එහෙම කරොත් අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම මම දැක්කා මේ විදුලි ප්‍රෝග්‍රෑම් එකක් හදලා තිනවා.
ඔබතුමාගේ කාලය අවසානයි.
2025 වෙනකොට මෙගාවොට් 730ක් අලුතෙන් නිෂ්පාදනය කරන එක බොහොම හොඳයි. ඒක ක්‍රියාත්මක වෙනවා නම් එහෙනම් අපි අමතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ දවස්වල ඒ ප්‍රශ්න මඩ පවත්වාගෙන මේ කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙමින් මාගේ වචන ස්වල්ප අවසන් කරන බව
ස්තුතියි. ගරු මන්ත්‍රීතුමා, මීලාට ගරු මුජිබ රහුමාන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක්
තියෙනවා. ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද විදුලි බල හා බලශක්ති, ඒ වගේම ජල ප්‍රවාහන අමාත්‍යාංශවල වැයශීර්ෂ මේ විවාදයේදී සහභාගි වීමට අවස්ථාව ලබා දීම ගැන. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද අපි දන්නවා මේ බලශක්ති ක්ෂේත්‍රය තුළ අද වෙනකොට අපි කවමදාක්වත් ඉතාම ඉතිහාසයේ අර්බුදකාරී තැනකට තල්ලු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපි දැක් ගත්තොත් තෙල් පිළිබඳ ප්‍රශ්නයත්, ඒ වගේම විදුලිය පිළිබඳ ප්‍රශ්නයත්, ඒ හා දෙකම ඉතිහාසයේ කවරදාක්වත් නැති විදි අර්බුදකාරී තත්ත්වයකට අපේ රටේ ජනතාව මුහුණ දෙන්න පටන් අරන් තිබෙනවා. අපි විශේෂයෙන්ම තෙල් පිළිබඳව අපි කතා කළොත් අපිට පේනවා ආණ්ඩුව පහුගිය කාලේ පුරාම මේ බොරතෙල්, එහෙම නැත්නම් මේ පිරිපහදුව දිගින් දිගටම වසා දැමීම තුළ මම හිතන්නේ අද වෙනකොට දින 48ක් වගේ කාලයක් වෙනවා තවම දෙවෙනි පාරටත් පිරිපහදුව වහලා දාලා තිබෙනවා. ඔරුගොඩවත්ත තිබෙන පිරිපහදුවට බොරතෙල් ඇවිල්ලත් තවම ඒ බොරතෙල් ඒ පිරිපහදුවේ වැඩ පටන් අරගෙනත් නැහැ. එතකොට බොරතෙල් එක පැත්තකින් ඒවා ගබඩා කරගෙන ඒ පිරිපහදුවේ වැඩ පටන් ගන්න නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒ වගේ අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම දැන් අපි බැලුවම අපිට පේන දේ තමයි හැමදාම ප්‍රමාද ගාස්තු ගෙවනවා. විශාල වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවන එක අපිට පේන්න තිබෙනවා. දැන් ආණ්ඩුවේ හිටපු ඇමතිවරු පවා මම දැක්ක කතා කරලා තිබෙනවා මේ ප්‍රමාද ගාස්තු වල 140-60 වගේ බෙදිලා යනවායි කියන කතාවක් මම ඊයේ පෙරේදා මාධ්‍යවල දැක්කා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරපු ඇමතිවරයෙක් විශාල බරපතල චෝදනාවක් කරලා තිබුණා. මේ ප්‍රමාද ගාස්තු නවත්ත ගන්න බැරි ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි බැලුවොත් එimhe දැන් අවසාන වශයෙන් අපිට බලන්න තියෙන දේ තමයි දින 65ක් පව් වෙලා ප්‍රමාද ගාස්තු ඇමරිකානු ඩොලර් 82,50,000ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ අවසානයේට ගෙනාපු ඒ නැව දින 65ක් මං හිතන්නේ ඒ නැව තිබුණා. ඒකට ඇමරිකානු ඩොලර් 82,50,000ක්. ඒ කියන්නේ රුපියල් වලින් බැලුවොත් කෝටි 310කට වඩා අපි ප්‍රමාද ගාස්තු ගෙවලා තිනවා මේ එක නැවකට. ඉතින් මේ වගේ විශාල ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු ගෙවනවා. කියන්නේ ප්‍රමාද ගාස්තු ගෙවන්නේ එකක් තමයි ඩොලර් නැතුව මේ තෙල් ආනයනය කිරීම. ඒකනේ ප්‍රමාද ගාස්තු වෙන්නේ. ඒ කියන්නේ කොළඹට එම නැත්තම් වරායට නැව ආවම තමයි අපි ඩොලර් හොයන්න පටන් ගන්න. ඒ කියන්නේ ඩොලර් නැතුව ඇනවුම දීලා තියෙනවා. දැන් ඊළඟ දේ තමයි එහෙම ඇනවුම කොහොමද දෙන්නේ? අපි දන්නවා නම් මහ භාණ්ඩාගාරයේ එහෙම නැත්නම් මහ බැංකුවේ ඩොලර් නැහැ කියලා තෙල් ආනයනය කරන්න. ඉතින් ඒක දැනගෙනම අපි දෙනවා නා කමන්නා තෙල් ගේන්න කියලා. එතකොට දැන් මෙතන තියෙනවා බරපතල ලෙස කලමනාකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ කලමනාකාරීත්වය ඇයි මේක කලමනාකරණය කරගන්න බැරි? දැන් අපේ රටේට ප්‍රමාණවත් ඩොලර් නැත්නම් තෙල් ආනයනය කරන්න මේක දැන දැනම ඇයි ආනයනය කරන්නේ? එතකොට දින ගණන් නැව් ඇවිල්ලා අවුටාබර් එකේ තියාගෙන ඉන්නවා අපි ඩොලර් හොයනකම්. එතකොට මේක එක ඒ හින්දා තමයි මේක එක පැත්තකින් යම් කිසි ආකාරයේ ව්‍යාපාරයක්ද කියන චෝදනාවල් එනවා. එම නොවෙන්න පුළුවන්. නමුත් චෝදනාවල් එන එම හිතන එකක් ගරු සභාපතිතුමනි ඒක සාධාරණත්වයකුත් තියෙනවා. මොකද ඩොලර් නැතුව අපි නැව ගෙනල්ලා නැව ආවට පස්සේ ඩොලර් හොයන්න පටන් ගත්තම දින 50 60 40 එම දිගටම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම සභාපතිතුමනි මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපි පෞගිය මාසයකට කලින් විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ තෙල් සංස්ථාවෙන් අපි විස්තර ඉල්ලුවා ඉඳගෙන මේ ප්‍රමාද ගාස්තු ඇතුළු මේ ඇනෝම් කරපුවල විස්තර ටික ලබා දෙන්න කියලා. ගරු සභාපතිතුමනි කියන්න කනගාටුයි අපිට ලබා දුන්නා ලැබ් රිපෝට් එකක් ලබා දුන්නා. වෙන එකම තොරතුරක්වත් ලබා දුන්නේ නැහැ. කිසිදු ආකාරයේ ප්‍රමාද ගාස්තු කරපු එකම ගෙවීමකවත් විස්තර ලබා දුන්නේ නැහැ. ඔව් එමෙත්.
ගරු මන්ත්‍රීතුමා ওই ප්‍රශ්නේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා දැන් සති දෙකකට කලින් පාර්ලිමේන්තුවේ අහලා සියලුම තොරතුරුත් එක්ක අපි පාර්ලිමේන්තුවේ සභාගත
කළා. ඒක ප්‍රමාද ගාස්තුත් එක්ක
සියලුම ගණනුත් එක්ක ප්‍රශ්නෙටම උත්තරයක් දුන්නා. ඒක සම්පූර්ණ සභාගත කළා
දෙයි. බොහොම ස්තුතියි එමෙත්තුමනි. දැන් ඒ වගේම තමයි එතකොට ගරු සභාපතිතුමනි මෙන්න මේ වගේ ක්‍රියාපටිපාටි උඩ තමයි මේ එක එක දේවල් කරුණු කාරණා මතුවෙන්නේ. ඊළඟට අපි දැනගන්න කැමති විශේෂයෙන්ම දැන් අපි දන්නවා දැන් මේ බදු කීපයක් තිබෙනවා බොරතෙල් ගෙන්නනකොට. ඒ බදු වලට දැන් අලුතෙන් යෝජනා වෙලා තිබෙනවද අධිභාර බද්දකුත් කියලා අධිභාර බද්දක් ගහනවද යෝජනා වෙලා තියෙනවද කියලා දැනගන්න කැමති. ඒ අධිභාර බද්ද බොරතෙල් වලටත් ඒ වගේම පිරිපහදු තෙල් වලටත් දෙකටම මේ අධිභාර බද්ද එකතු කරනවාද? මොකද අපි දන්නවා මේ වෙනකොට බදු කී තියෙනවා බදු වර්ග 4ක් අද වෙනකොට අපි දන්නවා තෙල් ගෙන්නනකොට ආණ්ඩුව විසින් පනවලා තිබෙනවා. ඒවා වලට අමතරවත් අධිභාර බද්දකුත් එකතු කරනවා. ඊළඟට වැට් එකත් ඉදිරි කාලයේදී එකතු කරන්න බලාපොරොත්තු වෙනවාද? එහෙම ගියොත් එහෙම මේ තිබෙන தත්ත්වයට වඩා විශාල ලෙස මිල වැඩි වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා දැන් අද වෙනකොට ලෝක වෙළඳපොලේ විශේෂයෙන්ම රෂියන් තෙල් එක යන්නේ ඩොලර් 45කට වගේ යන්නේ බැරල් එක. නමුත් අපි දන්නවා ඒකේ වාසිය ජනතාවට ලැබිලා නැහැ. නමුත් ඔබතුමාලා මිල සූත්‍රය හඳුන්වා දෙනකොට කිව්වා ඒ මිල සූත්‍රයේ සති දෙකකට තරයක් සති දෙකකට කරයක් රිවර්ස් කරනවායි කියලා කිව්වා. නමුත් ඒක එහෙම විදියට උනේ නැහැ. අවසාන වශයෙන් මිල සූත්‍රය පාවිච්චි කරලා තමුන්නාන්සල හොඟක් කල් වෙනවා. ඒ කාලයට පස්සේ විශාල ලෙස තෙල් වල මිල පහළ බැස්සා ලෝක වෙළඳපොලේ. නමුත් ඒ වාසිය ජනතාවට ලැබුණේ නැහැ. ඒක තුළ තමයි අපි මේ කියන්නේ තමුන්නාන්සලා කියනවා යෝජනාවල් වෙනවා. නමුත් ඒකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපි දැක්ක දැන් ඊයේ පෙරේද ඇවිල්ලා අපේ ජනාධිපතිතුමා ඊයේත් ඇවිල්ලා කතා කරා මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන ගැන. ඒ වගේම එතුමා දූෂණය ගැන එහෙම කතා කරන එක අඩුයි. දැන් අපි දන්නවා පොදුවේ අද වෙනකොට මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවායි කියලා අපි හැමෝම පිළිගන්නවා. ආණ්ඩුවත් කියන අර්බුදයක් තියෙන හින්දා ජනතාවට ඉවස ගන්න කියලා. ජනතාවට කියනවා ටිකක් කල් වෙන්න කියලා. නමුත් ජනතාව දැන් ඕනාවටත් වඩා කල් දීලා තියෙනවා. නමුත් ආණ්ඩුව කරන කැපකිරීම මොනවාද? දැන් අපි දැක්කා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය එතුමාගේ අමාත්‍යාංශයට එතුමාගේ කාර්යාලයට වෙන් කරගලා තියෙනවා මුළු ආය සමස්ත අයවෙන් 33%ක් වෙන් කරගෙන තියෙන ජනාධිපතිතුමා. ඒ කියන්නේ රුපියල් මිලියන 988ක් ජනාධිපති කාර්යාලයට එතුමා වෙන් කරගෙන තියෙනවා. මොකද එතුමා කරන කැපෙරේ. දැන් එතුමාගේ යටතේ ආයතන තියෙනවානේ. මුදල් අමාත්‍යාංශය හරිද ලිට්‍රෝ ගෑස් එක. දැන් මේ ලිට්‍රෝ ගෑස් එක පෞගිය කාලේ බාලා ගෑස් ගෙනල්ලා විශාල අනතුරක් සිද්ධ වුණා මේ රටේ. ජීවිත පවා නැති වුණා. ඒ ජීවිතවලට කිසිදු ආකාරයේ වන්දියක් ලැබුණේ නැහැ. ඒ බාලා ගෑස් ගෙනාපු නිලධාරීන්ටත් කිසිම ආකාරයේ දඬුවමක් ලබා දෙන්න බැරි වුණා. අඩුම ගානේ නීතිය ඉදිරියටවත් ගෙනියන්න බැරි වුණා. දැන් අපි දැක්කා එහෙම පාඩු ලබන කියලා වර්තමාන සභාපතිවරයා කියනවා මේක පාඩු පිට යන්නේ. එහෙනම් පාඩු පිට ගිහිලා දැන් ගිය සුමානේ රුපියල් 80ක් ගෑස් එකට වැඩි කරා. දැන් වැඩි කරලා ඉවරලා දැන් පෙරේදා ගරු සභාපතිතුමනි වෝටර් සෙජ් එකේ ලිට්‍රෝ ගෑස් එක විශාල ලක්ෂ ගානක මුදලක් වේදන් කරලා පාටියක් දානවා. ගරු ඇමතිතුමනි ඔබතුමාලා කියනවා අමාරුයි කියලා. දැන් මේව පාලනය කරන්න බැරිද? මේ ජනාධිපතිතුමාගේ යටතේ තියෙන ආයතනයක්. මේ ලිට්‍රෝ ගෑස් එක මං හිතන්නේ මුදල් අමාත්‍යාංශයට දෙන්නේ. මේ මිනිස්සු අමාරුයි. දැන් පෞගේ සතිය රුපියල් 80කුත් වැඩි කරා ගෑස් එකට. පාඩුයි කියලා.
මේ වෝටර් සැජ් එකේ ඔබතුමාලා බලන්න අර කුදන මුණතර ඔබලට ඔබතුමාලට අහලා බලන්න පුළුවන් රුපියල් විශාල ලක්ෂ ගානක මුදලක් වින් කළ ලොකු පාටි එකක්. ඇයි ඒ? මොකද්ද මේ මේ කරන්නේ? එක පැත්තකින් ජනතාවට කියනවා ඉවසන්න කියලා කියනවා. ඊළඟ දේ තමයි ගරු සභාපතිතුමනි අපි දැක්කා විශේෂයෙන්ම දැන් ඊයේ පොලිසිය බාර ඇමතිතුමාගේ කතාවේදී කිව්වා ශිෂ්‍ය ක්‍රියාකාරීන් අතර ත්‍රස්තවාදියෝ ඉන්නවා කියලා. අරගලේ ඇතුලේ ත්‍රස්තවාදීන් ඉන්නවා කියලා කියනවා. දැන් අනිත් පැත්තෙන් ආණ්ඩුව කියනවා ඇමතිවරු කියනවා සංචාරක ඇමතිතුමා කියනවා සංචාරයේ අපි දියුණු කරන්න ඩොලර් ගෙන්න ගන්න සංචාරකයන්ට එන්න කියනවා. ඒ එන්න කියන ගමන් පොලිසිය බාර එහෙම නැත්නම් මහජන ආරක්ෂක ඇමතිතුමා කියනවා මේ රටේ ටෙරරිස්ලා ඉන්නවලු. එතකොට ටෙරරිස්ලා ඉන්නවා නම් කොහොමද ටුවරිස්ලා එන්නේ? නේද? ටෙරරිස්ලා ඉන්නවා නම් ටුවරිස්ලා එන්න විදියක් නැහැනේ. දැන් මේ ආණ්ඩුවේ ඇතුළෙම පරස්පර විරෝධී කතා. එක ඇමතිවරයෙක් කියනවා මේ මේ ආයාචනය කරනවා සංචාරකයෝ වෙන්න කියලා. මේ පාර්ලිමේන්තුවට මහජන ආරක්ෂක ඇමතිතුමා ඇවිල්ලා කියනවා මේ මේ රටේ මේ ත්‍රස්තවාදීෝ ඉන්නවා කියලා. ඉතින් එහෙම කිව්වම ටුවරිස්ලායිද? ඉතින් එතකොට අපිට පේන දෙන දේ තමයි ආණ්ඩුව තුල මේ පිළිබඳ හරියාකාර අදහසක් නැහැ සභාපතිතුමනි. ඇවිල්ලා එක එක දේවල් එක එක්කෙනා කියවනවා. කියවලා අන්තිමට අසාර්ථක වුණාට පස්සේ විපක්ෂයේ ඉන්න අපිට චෝදනා කරනවා මෙහෙමයි අරමයි විපක්ෂය කඩාකප්පල් කරනවායි කියලා. ගරු සභාපතිතුමනි ඒ වගේම තමයි දූෂණය පිළිබඳ දා අද හෙළුණා යම් කාරණාවක්. දැන් අද ඩේලි මිර පත්‍රය අරගෙන බලන්න. දැන් අද ඩේලි මිර පත්‍රයේ තියෙනවා අපි දැක්ක පෞගේ සතියේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ලංකාවට ආවා. එතුමා ආවේ VIP ලොන්ච් එකේ. දැන් VIP ලොන්ච් එකේ ආවේ කොහොමද කියලත් ප්‍රශ්නයක් පෞගේ දවස් ටිකේම හැම එක්කෙනාම ඇහුවා. එතුමා දැන් මන්ත්‍රීව කෙනෙකුත් නෙමෙයි. නමුත් එතුමා ආණ්ඩුවේ තිබෙන යම් යම් පහසුකම් උඩ එතුමා VIP ලොන්ච් එකේ ආවා. අපි දැක්කා විශේෂයෙන්ම එතුමාව පිළිගන්න මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගිහිල්ලා හිටියා. දැන් ඒ VIP ලොන්ච් එකේ එතුමාව සාදරයෙන් පිළිගන්න ගිය අයට විශාල තේපැන් සංග්‍රහයක් කරලා තියෙනවා. දැන් ඒ තේපැන් සංග්‍රහයේ බිල ඇවිල්ලා තියෙනවා රුපියල් 60,000ක්. වැඩි නෙමෙයි. බැසිල් රාජපක්ෂ මහත්තයත් එක බලනකොට ඒ රුපියල් 60,000 කියලා කියන්නේ පොඩි ගාණක්. නමුත් ඒ බිල ගෙවලා තියෙන්නේ සිවිල් ගුවන් සමාගම තමයි බිල ගෙවලා තියෙන්නේ. ඔව් සිවිල් ඒවියේෂන් එකෙන් ගෙවලා තියෙනවා. මොකද සභාපතිතුමනි දැන් තවම මේ ඉගෙනගෙන නැද්ද? දැන් මේකට නේද මේ මිනිස්සු මේ රටේ පාරට බැල මේ තරුණයෝ කෑ ගැහුවේ මේ ජනතාවගේ මුදල් අවභාවිතා කරන්න එපා කියලා. ඔය පිළිගන්න ගියේ මන්ත්‍රීවරු ටික එකතු වුණා නම් රුපියල් 60,000 ගෙවලා දාන්න තිබුණා. ලැජ්ජයිනේ. බැසිල් රාජපක්ෂ වගේ හිටපු ඇමතිවරයෙක්ට රුපියල් 60,000 ගෙවන්න සල්ලි නැද්ද? මොකද්ද මේ විහිළුව? දැන් මේවා එළියට යන්න යන්න තමයි ජනතාව මේ 225 ගැනම ප්‍රශ්න කරන්නේ. ඉතින් මේ වගේ දේවල් හින්දා තමයි පාර්ලිමේන්තුවට තියෙන ගරුත්වය නැති වෙලා තියෙන්නේ. මන්ත්‍රීවරයාට තියෙන ගරුත්වය නැති වෙලා තියෙන්නේ. දැන් පෞගේ කාලෙම මේ රටේ තිබුණු විශාලම ප්‍රවණතාවය තමයි වංචා දූෂණ සිද්ධ වෙනවා මේව නවත්තන්න කියන එක. දැන් ජනාධිපතිතුමා ඇවිල්ලා මෙතන එක එක දේවල් දොඩවන. අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා එක එක දේවල් දොඩවන්නේ නැතුව මේව නවත්තන්න. ඔබතුමා දූෂණය ගැන කතා කරන්නේම නැහැ. ආණ්ඩුවේ ඉන්න තවම මේ වංචා දූෂණ විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒ කතා කරන්නේ නැති හින්දා තමයි අද පොදු ජන පෙරමුණේ ඉන්න මන්ත්‍රීවරු ටික රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කරගත්තේ. ඒකයි යථාර්ථය. මොකද ඒ වගේ එක්කෙනෙක් හිටියම ඕන සෙල්ලමක් දාන්න පුළුවන් කියලා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඔක්කොම දන්නවා. ඒ දන්න හින්දා තමයි වගේ කෙනෙක්ව ඒ කියන්නේ හොරකම ගැන හොයන්නේ නැති දූෂණය ගැන හොයන්නේ නැති ඕන තරම් හොරකම් කරන්න ඉඩ දෙන්න ඒවා ගැන බලන්නේවත් නැති ඒ වගේ කෙනෙක් අපාදියට පත් කරේ. එහෙනම් අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි කියන්න කැමතියි ජනාධිපතිතුමනි ඔබතුමා අද මේ රටේ නායකයා හැටියට
දිවිචානක
ගරු ජීවර් මන්ත්‍රීතුමා ඔබතුමාලගේ මේ වගේ බොරු ප්‍රකාශයෙන්ද තමයි රටේ තුල බොරු මත ඇති වෙන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා ආවේ VIP පරයන්තය දැන් ඕනම කෙනෙකුට ඩොලර් 200ක් ගෙවුවම එන්න හැකියාව තියෙනවා. ඒ වගේම සිවිල් ඒවියේෂන් එකේ රුපියල් 60,000ක් නෙවෙයි එක රුපියලක්වත් ගෙවලා නැහැ. මේකට අවශ්‍ය සියලුම මුදල් බුක් කරලා තමයි ඇවිල්ලා තින්නේ. මේ වගේ බොරු ප්‍රකාශ කරන එක ඔබතුමාලා සම්පූර්ණයෙන් නවත්තන්න. මේ මන්ත්‍රීවරුන්ට අපහාස කරලා ඒ වගේම මේවා ඔබතුමාලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරලා මේ කිරීම සම්පූර්ණ නවත්තන්න.
හරි හරි.
මේ
ගරු මුජිබර
වරප්‍රසාදයක් නෙමෙයි මේක. බැසිල් රාජපක්ෂ මහත්තයා මේකට උත්තර දෙන්න ඕනේ. මගේ ළඟ තියෙනවා අද ඩේලි මීර පත්‍රය, ඒකේ තියෙනවා ප්‍රධාන සිරස්තලය. අද තියෙනවා ගරු සභාපතිතුමනි, මම මේ කතා කරන්නේ අද පත්‍රය ගැන. එහෙමනම් මේ පත්‍රයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න. අද පත්‍රයේ තියෙනවා සිවිල් ඒවියේෂන් පේස් ෆෝ ෆුඩ් සර්ව් ඩියුරින් බැසිල් ඇරයිවල් ඇට් BIA ෆලෝවින් ඩේලි මීර එක්ස්පෝස්. ඒ කියන්නේ ඩේලි මීර එක පෙරේදා පත්‍රයේ කිව්වා ඉඳගෙන බැසිල් රාජපක්ෂ මහත්තයා ආපු එකට තේපැන් සංග්‍රහයට කවුද බිල ගෙව්වේ කියලා ප්‍රශ්නේ ඒගොල්ලෝ මතු කරාම තමයි අද මේ කවුද කියන්නේ, මේ මම නෙමෙයි. The Daily Mirror learns the following the article titled No Payments Made by Basil to Use VIP Arrival Launch at BIA, published on November 22, 2022, the Civil Aviation Authority had on Thursday settled the payment of ₹60,000 for the food served to the guest during the Basil arrival. How do they say
it? What do they
say? They say bomb or something. What do they say? පත්තර දෙක කාගෙද මේ පත්තරේ? ඒකත් මං කියන්නද? කාගෙද පත්තරේ කියලා? ඩේලි මීර පත්තරේ. හරි, එතකොට මේ ඩේලි මීර පත්තරේ කියලා තියෙනවා මේ සිවිල් ඒවියේෂන් ඩිපාර්ට්මන්ට් එක ඒගොල්ලන්ට කියලා තියෙනවායි කියලා. ඒගොල්ලෝ තමයි මේ බිල ගෙව්වේ කියලා. ඉතින් මම ඇවිල්ලා මේ බොරු කියන්නේ නැහැ මන්ත්‍රීතුමා. මට එහෙම මේ කරුණු නැතුව ඇවිල්ලා මම මේ දොඩවන්නේ නැහැ මෙතන. ඉතින් ඔබතුමාලා එහෙමනම් මේ පත්‍රයට ඔබතුමාලා ක්‍රියාමාර්ග ගන්න ඇයි මේ වගේ බොරුවක් කිව්වේ කියලා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කාලය අවසන්යි.
මම අවසන් කරන්න. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අද දූෂණය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය අද අපි පැන නැගුණාම ඒකෙන් පැනලා යන්න එපා. දැන් ඒකට ඒ වගේ ඒවා වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න. අපි කියන්නේ මේ රටේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු එක්කෙනෙක් හරි යම් කිසි ආකාරයේ වැරදි දේවල් වලට සම්බන්ධ වෙනකොට ඒක සමස්ත 225ට මේක බලපාන. ඒ බලපානින්ද තමයි අපි ආවිල්ලා කියන්නේ. ඔබතුමාලට මේ රටේ ජනතාව පෞගේ කාලේ යම් පණිවිඩයක් දුන්නා මේ දූෂණයට විරුද්ධව. අන්න ඒ පණිවිඩය තේරුම් ගන්න. නමුත් ඔබතුමාලාගේ හැසිරීම අනුව අපිට පේනවා ඒ පණිවිඩය තේරුම් ගත්ත බවක් පේන්නේ නැහැ. බොහොම ස්තුතියි.
ස්තුතියි කරමු මන්ත්‍රීතුමා. මිලට ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාගේ විනාඩි 15 කාලයක්.
සිටි කාර්ක සභාවේ කාර්ක සභාපතිතුමනි, විශේෂයෙන්ම අද විවාදිත ලක්වෙන මේ රටේ බංගලොත්භාවයේ දිගින් දිගට වර්ධනය වීමට හේතු පිළිබඳව කතා කරන වෙලාවේ ඒ සඳහා එකතු වෙන්න අවස්ථාවක් ලැබීම පිළිබඳවම සතුටු වෙනවා. මුනුසනේ ගරු සභාපතිතුමනි, දැන් අද ඉන්න අපේ ඇමතිවරු 3 දෙනා දිහා ගත්තම ඇමතිවරුන්ගෙන් විශේෂයෙන්ම අපේ රාජ්‍ය ඇමති මේ චානක ඇමතිතුමා පිළිබඳව කියන්නට ඕනේ. එතුමා එදත් අදත් ඒ වගේම ඉන්නවයි කියන කාරණේ. නමුත් අපි දන්නවා අපේ මතක ඇති යහපාල ආණ්ඩුව කාලේ එදා යකාබද්ධ විපක්ෂයේ ඒ බලශක්ති අර්බුදයන් එනකොට ඒ බලශක්ති අර්බුදය එදා හිටපු යහපාල ආණ්ඩුවට කරන්න බෑ. ඒ ආණ්ඩුව එලවන්න ඕනි. ඒ ආණ්ඩුවට මේක නිසියාකාරව කරන්න බෑ. විශේෂම ඉන්ධන මිල කියලා යනකොට දෙවෝ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාත් එක්ක බයිසිකලේ පදන් ආපු තරුණ මන්ත්‍රීවරයෙක් තමයි අද ඇමති. ඇමති දෙමාට දැන් තේරිලා තියෙනවා බොරු වැඩක් කියලා. ඒක හොඳයි. දැන් ඔතවා කියනවා විපක්ෂයේ ඉන්නකොට කකුලෙන් අදින්න එපා, මේවා දැනගෙන කතා කරන්න. ඒ නිසා විපක්ෂයේ ඉන්නකොට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ආණ්ඩු පක්ෂයට ආවම තමයි මේකේ බරපතලකම තේරෙන්නේ කියන කාරණේ ඇමතිතුමා කියනවා. හැබැයි ගරු ඇමතිතුමා, ඕක ඔබට තේරුණේ කොහොමද? ඒකයි තමයි අපි ප්‍රශ්න කරන්න ඕනේ මුරසනේ කරු මන්ත්‍රීතුමනි. මෙතුමාට මේක තේරුණේ මේ අරගලේ ඇවිල්ලා අරගලේ විසින් දේශපාලනයට නිවැරදි වැඩපිළිවෙලක් තෝරා දුන්න නිසා කියන කාරණේ මම බය නැතුව කිව්වා. ඒ නිසා මේක මේ කාංචන විජේසේකර ඇමතිතුමාට ඔළුවට හිතට ඇවිල්ලා ගත්ත දෙයක් නෙවෙයි. ගරු මොනසනේ මන්ත්‍රීතුමනේ, එදා මතකද අරගලේ හරා සමහර මැති අමතරොත් කල හැකි දේවල් මොනවද කියන කාලේ ඉගෙන ගල. ඒසම මේ අරගලේ වටිනාකම අරගලේ හරා සිද්ධ වුණේ මොකද්ද කියන කාරණේ මත කාන්තන විජේසේකර ඇමතිතුමාගේ කතාබහ තුළම අපි තේරුම් ගන්න ඕන නිසා ගරු ඇමතිතුමා අපි සතුට වෙනවා. මේ රටේ නිර්පාක්ෂික එකතුවන් හරා මේ රටේ දේශපාලනයට ගත යුතු තීන්දුව පිළිබඳව විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් මොකද්ද කියන කාරණේ පිළිබඳව තේරුම් ගිය එක පිළිබඳව. නිසා අද අපි දන්නවා මේ ආණ්ඩුවේ බොහෝ ඇමතිවරු බෝ ඇමතුරු දැන් ආණ්ඩුව හොඳයි ආණ්ඩුව හොඳට යනවා රලී වික්‍රමසිංහ මහත්තයා ආවා මේක ගෙනියන්න පුළුවන් දැන් සුඛිත මුදිත වෙමින් පවතිනවා කියන කාරණය තමයි පෞගිය දවස් ටිකේම කරේ හැබැයි මම සතුටු වෙනවා මම ගරු කරනවා අපේ කාංචන විජේසේකර ඇමතුමා කිව්වා අපි දැන් කොතනද ඉන්නේ කියලා එතුමා කිව්වා අපිට තව ලබන අප්‍රේල් මාසේ මැයි මාසේ යහට යනකම් එල්සී එකක් ඕපන් කරන්න බැරි වෙයි කියලා කාර එසේ ඔබතුමා ඒ කියපු කාරණේ විපක්ෂයට වඩා රටට වඩා වටිනවා ආණ්ඩු පක්ෂේ තමුන්නාස්ලාගේ මැති අමතරුන්ට කිව්වා නම් හොඳයි තාම කෑ ගහන්න එපා තාම අපි ඉන්නේ හිටියටත් වඩා පල්ලෑ කියලා ධර්ම ප්‍රනාන්දු මහත්තයා ඇවිල්ලා තමුන්නාස්ගේ මිත්‍රයා යාළුවා ඒ කාලේ මම දන්නේ දැන් යාළුවයිද කියලා අත්තල් බැඳගෙන ඒකට පාර්ලිමේන්තුවේ පෞගිය කාලේ හිටියා අපි දැක්කා හැබැයි අපි ආණ්ඩු කරන කාලේ ඔයාලා දෙන්න මේ පැත්තේ පෙරලා මරාගත්තා ඉතින් ඒක සමහර වෙලාවට රංජනාමනාග මහත්තයා කියන වගේ ඔක්කොම දැන් යාළුවෝ වෙන්නේ නැති ඒ කෙසේ වෙතත් අපි ඒ මහත්තයා පෞගිය කාලේ කිව්වා නෑ රනිල් ලැබිලා මේක හදලා තියෙන්නේ දැන් හදාගෙන යන්නේ කියලා හැබැයි කාංචන විජේසේකර බලශක්ති ඇමතිවරයා කියනවා මුළුසනේ මන්ත්‍රීතුමනි මයි මාසේ විතර යනකම් කොන්ද කෙලින් කරගන්න බැහැ ඒක තමයි රටේ ජනතාව ඇත්ත දැනගන්නට ඕන එක හෝ ඇමතිවරයෙක් තමන්ගේ ආණ්ඩුවේ ඇත්ත தත්ත්වය තමන්ගේ ආණ්ඩුවේ සැබෑ ස්වરૂපය ගැන කියමින් පිළිමදම සතුටු වෙන්න ඕන නිසා බලශක්ති ඇමතිතුමා ඔබතුමා විතරක් නෙමෙයි ඔබේ ආණ්ඩුවේ වර්තමාන නායකයා පිළිමදව අද ජිනීව සාකච්ඡා කරා මේක තමයි ඉතින් වැදගත් කාරණේ කරු මන්ත්‍රීතුමනි අපිට ඩොලර් නෑ ඒ කියන්නේ එල්සී එකක් ඕපන් කරන්න බෑ අපි නැව ආවට පස්සේ තමයි සල්ලි දෙන්නේ ඒකත් එකතු කරලා දෙන්නේ කියන කාරණේ කියන්නේ ඒකයි අපිට එල්සී එකක් ඕපන් කරන්න බැරි වෙලා තියෙන අපිට තාම අපේ සංචිත වැඩි කරගන්න බැරි වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති වුණ සැනින් මේ සියලු ප්‍රශ්න ටික විසඳිය හැකි විසඳන්න පුළුවන් කියන කාරණේ බොරුව බේගල නිර්මාණය කළත් ඒක වෙන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා මිස්ටර් ක්ලීන් නෙවෙයි මිස්ටර් බීන් වෙලා තියෙන්නේ තාතගරුවප හිටපු හැමතිමි එතුමියා එතුමාට කිව්වේ ඉස්සර මිස්ටර් ක්ලීන් කියලා අද දැන් මිස්ටර් බීන් වෙලා තියෙන්නේ පාලිමින් මන්ත්‍රීවරයෙක්ගේ කතාවක් අල්ලගෙන උසුළු විසුළු කරනවා ඇරෙන්න ජාත්‍යන්තරයේ තියෙන මේ අපේ ප්‍රශ්නේ කතා කරලා මේ අවශ්‍ය සංචිත හදාගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදනවා මට දැනගන්න ඕනේ මුලසනේ මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමා වුණත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ට එතුමාට ස්ථාවර නියෝග අනුව ක්‍රියාත්මක කරන්න වෙනවා එසේ එතුමා ඇවිල්ලා එතුමා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නොමැති වෙලාවක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් අරගෙන ඒ මන්ත්‍රීවරයාට අපහාස කරනවා නම් මම කියනවා විශේෂයෙන් මුලසනේ දරන මේ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයාටත් මේ ස්ථාවර නියෝග අනුව ක්‍රියාත්මක කරන්න ඕනේ කියන කාරණේ පරිවිනේ මතක් කරලා දෙන්න එසේ එතුමාට ඕනේ දෙයක් කියලා එතුමාට විහිළු කරලා හාස්‍ය හදලා ඒ එවැනි විදිහේ දේශපාලන හැසිරීමක් හැසිරෙන්න එපයි කියලා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අපි ඉල්ලනවා මොකද අපේ හිටපු නායකයා නිසා අපේ හිටපු නායකයා නිසා එතුමාට තව ලොකු වගකීමක් තියෙනවා කරන්න හැබැයි ඒ වගකීම කරනවාද කියන කාරණේ අපිට ප්‍රශ්නයක් තිබෙනවා ඒ වගකීමෙන් බැහැර වෙලා ඒ වගකීම එහාට ගිහලා එතුමා මොකද්ද කරන්න හදන්නේ කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා දැන් අපේ උජුවර මන්ත්‍රීතුමා කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා තියෙන්නේ කොහමද? කාලා තියෙන්නේ කාගෙන්ද? බදු ගෙවන අහිංසක ජනතාවගේ මන්ත්‍රීකම අයින් වුණාට පස්සේ රටෙන් එළවවුවට පස්සෙත් නැවත ඇවිල්ලා මේ බදු ගෙන ජනතාවගෙන් තමන්ගේ පෝෂණය වෙන්න පුළුවන් ඉඩකඩ සැලසීමම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කවුද කියන කාරණේ රටේ ජනතාවට තේරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්. එක්සත් ජාතික පාක්ෂිකයන්ට අපි කියනවා තමන්ගේ පක්ෂේ නායකයා පක්ෂයේ පාක්ෂිකයා පාවිච්චි කරන්නේ නඩත්තු කරන්න රාජපක්ෂ පවුල ආරක්ෂා කරන්න රාජපක්ෂ පවුල කන්න බොන්න දෙන රාජපක්ෂ පවුලට එෂා මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂය හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අද ඊළඟ දේශපාලන ගමන පාක්ෂිකයන්ට හදයි කියලා ඒක හදන්නේ නෑ හදන්න බෑ ඒක අනිවාර්යෙන් තේරු ගන්න ඕනේ කියන කාරණේ කියලා අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ මොනවාද එංගලන්තයේ පාර්ලිමේන්තුවේ ගත්ත යෝජනාව එංගලන්තයේ පාර්ලිමේන්තුවේ කතා කරා ඒක එතුමා ජනාධිපති වුණාට පස්සේ මොකද රටම හිතුවා ලෝකෙම හිතුවා ජනාධිපති වුණාට පස්සේ මේක වෙනස් වෙයි කියලා කරු මොලසනේ මන්ත්‍රීතුමනි හැබැයි එංගලන්තයේ පාර්ලිමේන්තුව ගන්නවා දැන් මේ වෙනකොටත් අපේ රටේ මේ ආණ්ඩු ක්‍රමය තුළ සිද්ධ වෙන්නේ මහා වංචා දූෂණ ඒ නිසා ඒව නැවතුවේ නැත්නම් ඒව නැවතු කටයුතු කරේ නැත්නම් අපේ රට තවත් අගාධයකට යනවා ලෝකේ ධනවත් රටවල් හැටියට අපිට උදව් කරන්න බෑ අපේ රටට කියන ඒ පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් ගන්නවා ගරු මුනිස්සේ මන්ත්‍රීතුමනි මේක හරි බරපතල කේදිනේ තියෙනවා ඒ විතරක් නෙමෙයි අපි දන්න විදිහට එක්සත් රාජධානී සෙනෙට් සභාව මොකද කියන්නේ මේ රාජපක්ෂ වැඩපිළිවෙල තුළ රටට විච්ච බංකොලොත් භාවය අවශ්‍ය නීතිමය ක්‍රමවේදය මෙරටේ වර්තමාන පාලන නායකයා ගත යුතුයි කියන සෙනෙට් සභාව කතා කරනවා එහෙනම් මේවා තමයි බරපතල විදියට විසඳගත යුතු කාරණා ලෝකේ ධනවත් රටවල්
මේ මේ රටට උදව් කරන්න නම් මෙන්න මේ කළු මේ කියන කළු පැල්ලන්ට ඉවත් කිරීමේ වගකීම බාර දීලා තියෙනවා රනිල් ක්‍රමසිංහ ජනාධිපතිතුමා. එතුම ඇවිල්ලා මොකද කරන්නේ? එතුම ඇවිල්ලා එතුමගේ ජනාධිපති ධූරය දුන්නේ කොහොමද, ගත්තේ කොහොමද කියන කාරණේ කතා වෙනවා. ඒ නිසා මම මේකට කෙටියෙන් කියන්නම් කාරණය. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිතනවා නම් සජිත් ප්‍රේමදාස මහත්තයා ආසයි බයයි කියන කාරණේ කිව්වයි කියලා මතක තියාගන්න. ඔබතුමා ඊයේ මේ සභාවේ සභාගත කර ලියුම තුලින්ම දැනගන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයා ආණ්ඩුව බාර ගන්න කැමති, තනතුරු බාර ගන්න කැමති. හැබැයි තනතුරු සියල්ල බාරගන්නේ මේ රටේ හුරුත් එක්කන මේ හොරු එලවලා හොරුන්ට පුළුවන් දෙන දඬුවම දෙන්න කියන කොන්දේසිත් එක්ක කියන කාරණේ තුමා වාරගත්තේ. හොරුත් එක්ක වාඩි වෙලා හොරු ආරක්ෂා කරගන්නවා කියන කොන්දේසිත් එක්ක අපි සතුට වෙනවා. අපේ සජිත් ප්‍රේමදාස නායකතුමා දාපු කොන්දේසි අනුව අපද රට තිබුණා නම් මේ පාර්ලිමේන්තුවේ මේ 23 වෙනි වර්ෂයට අයවැලේකනේ කතා කරන්නේ අමාත්‍ය මණ්ඩල 15ක් ගැන විතරයි. ගලු මුස්ලිම් මණ්ඩල අමාත්‍ය මණ්ඩල 15ක් ගැන විතරයි. මතක තියාගන්න සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා එතුමා ආණ්ඩුව ගත්තොත් ඇමතිගම් 15ට එහා යන්නේ නැහැ කියලා. එකට සාක්කි ඉන්නවා කිරියල් ඇමතුමා, එකට රාක්කි ඉන්නවා රාජිත ඇමතුමා. සමහර ඇමතිවරු නැගිලා කිව්වා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමනි ඔබතුමා එහෙම කියන්න එපා, එහෙම කිව්වොත් ඔබට උදව් කරන්න එන්න කිසිවෙක් උදව් වෙන්න කරන්නේ නැහැයි කියලා. අපේ නායකතුමා කිව්වේ නැහැ, මේ වෙලේ රට විනාශ වෙලා තියෙන්නේ, රට මහදේවන්ත ආගාතයට ගිහිලා තියෙන්නේ. සජිත් මේකේ අගමැති වුණොත්, සජිත් මේකේ ජනාධිපති වුණොත් මේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ කියන කාඩවත් ඇමතිගම් ලැබෙන්නේ නැහැ, ඇමතිගම් 15යි කියලා කිව්වා. ඒක නෙවෙයිද මුළුසුනේ මන්ත්‍රීතුමනි වෙන්න ඕනි? ඒක නෙවෙයිද වෙන්න ඕනි? අද බලන්න මේ ආයලේකනේ හරහා මහා දවන්ත අමාත්‍යංශ ගණනකට සල්ලි වේදම් කරලා ඒ අමාත්‍යංශයේ ඒ කණ්ඩායම අවශ්‍ය මුදල් වෙන්ුණා ඇරෙන්නට රටේ ජනතාවට දුක් විඳිනාට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කොහොමද වෙන් වෙලා තියෙන කියන කාරණේ පිළිබඳව හිතන්. ඒ නිසා අපි කියනවා තමුන්නාසලා වීදුරු කෙරවල ඉඳලා ගල් ගහන්න එපා. ඒ වගේම එතුමා කියනවා එතුමා බලෙන් ගත්තේ නැහැයි කියලා. බලෙන් ගත්තේ නැහැ, සැලසුම් කරලා ගත්තේ. සලසුම හැදුවේ කවුද? අද එතුමාට පිටිපස්සේ වැඩිලා ඉන්න වජිර අබේවර්ධන. ඒක තමයි වජිර අබේවර්ධන මහත්තයා කියන්නේ මීට අවුරුදු දෙකමාරකට කලින් මුලසනේ මන්ත්‍රීතුමනේ මේ ඡන්දෙන්වත් දිනලා ඉන්න බැරි වෙච්ච ජාතික ලයිස්තුවෙන් ආ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා ජනාධිපති වෙනවායි කියලා. ඇයි වජිර අබේවර්ධන මහත්තයා අපි දැකලා තියෙනවද මේ පේන කියනවා? එහෙම නැත්නම් වජිර අබේවර්ධන මහත්තයා හීනෙන් දැකලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙනවා කියලා නෑ. අවුරුදු දෙකමාරක තුල හැදුවා සැලසුමක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විනාශ කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා. මේක තමයි ඇත්ත කතාව. ඇයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විනාශ වෙනකොට බැසිල් රාජපක්ෂ මහත්තයාට එතෙන්ට එන්න ඕනි? එතෙන්ට ආවම නාමල් රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන ගමන විනාශ වෙනවා. එහෙනම් නාමල් රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන ගමන ආරක්ෂා කරන්න එකම අයිතිය උරුමකාරයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. නිසා ටයිකෝට් දාගෙන ඇවිල්ලා මිස්ටර් ක්ලීන් අද ක්ලීන් කරන්නේ මොකද්ද? රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය මේක කියන්න ඕනේ මුස්ලිම් මන්ත්‍රීතුමනි. ඇයි අපි දන්නවා ජනාධිපතිවරයා පිළිබඳව කතා කළ යුතු නැහැ කියලා. හැබැයි ජනාධිපතිවරයා ස්ථාරණිකව කඩනවනම් අපිටත් මේ ස්ථාරණිකව කඩන්න වෙනවා. ස්ථාරණිකව කඩලා මේවා කඩයුතු කරන්න වෙනවා. ඒ නිසා අපි කියන එතුමාට රට බාරගත්තනම් රටේ ජනතාව බේරගන්න පුළුවන් වැඩපිළිවෙල හදන්න. ඒකට අපි සහයෝගය දෙනවා. ඒකට අපේ විපක්ෂ නායකතුමා සහයෝගය දුන්නා. එතුමා අගමැති කාලේ ඇවිල්ලා කිව්වා උස්මෙන් උදව් කරන්න කියලා. ඒස විපක්ෂ නායකවරයා හැටියට ඒ වගකීම අරගෙන හුස්ම වැඩසටහනෙන් අන්නුවට ගන්න බැරි වෙච්ච බේච්චි ගාරන් දීලා තියෙනවා. එහෙමනම් ඇයි අද මේ කුවකකම්? එහෙනම් දේශපාලන කුවකකම්. ඒ නිසා අපි ඉල්ලීම කරන නිසා මතක තියාගන්න මුස්ලිම් මන්ත්‍රීතුමනි, මෙන්න මේ ටික කියන්න ඕන නිසා මෙන්න මේ දේශපාලන ඩීල් එක හරහා නිර්මාණය වෙලා අද විපක්ෂ නායකවරට ඇඟිලි දික් කරන්න අද විපක්ෂ නායකවරට බය වෙලා තිබුණා. නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවේ ඉන්න හොරු අල්ලන්න පුළුවන් වැඩපිළිවෙල ගිනේ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවේ ඉන්නවා අදට රනිල් වික්‍රමසිංහ මහත්තයා ආර්ථිකය පිළිබඳව ප්‍රශ්න අහන, ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙල අහන ඉරාන් වික්‍රමරත්න මහත්තුමාලා, ඒ වගේම කබීර් රෂීඩ් ඇමතුමාලා, ඒ වගේම හර්ෂ ශිල ඇමතුමාලා. අදටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටපු ගමන් අහන්නේ කොහොමද හර්ෂ මේක ගෙනියන්නේ, කොහොමද ඉරාන් වික්‍රමරත්න මහත්තයා මේක ගෙනියන්නේ කියලා. ඒසා මතක තියාගන්න මේ රටේ අද වර්තමාන පාලනයේ ඉන්න ප්‍රධානියා දන්නවා මේ රට හරි දිශානතට ගෙනියන්න පුළුවන් දක්ෂයෝ ටික හැකියාව තියෙන පිරිස ඉන්නේ අපේ සමග ජන බලවේගය කියන කාරණේ නිසා. අපි සතුටු වෙනවා මේ සමග ජන බලවේගයේ නියෝජනය වීමට අවස්ථාව ලැබීම පිළිබඳව. නිසා කාංචන ඇමතිතුමනි, දැන් මේ දින 48ක් වරායේ තියෙන බොරතෙල් නැව කාගේද? මේකට කොරල් එනර්ජි කියන සමාගම. එහෙනම් කොරල් එනර්ජි සමාගම මොනවද කරලා තියෙන උදව් පෞද්ගලික රාජපක්ෂ පවුලට? මම දන්න විදිහට අපි අහලා තියෙන විදිහට මේ පුවත්පත්වල තිබ්බ විදිහට කොරල් එනර්ජි සමාගමේ ජෙට්‍යානාවක් තමයි ඉන්දියාවේ
ජීවත් වෙන කාලයක් තියෙනවා.
පෞගේ කාලේ රාජපක්ෂණ දුන්නයි කියන කාලේ කියන්නේ. එවනම් මේ කොරල් එල්එන්ජි නැව තව පරක්කු වුණත් තව පරක්කු වෙලා හිටියත් මේ රටේ අහිංසක මිනිසුන්ට අවශ්‍ය ඩොලර් ටික ලබා දීම වෙනුවෙන් අවශ්‍ය වැඩ පිළිල හදන්න හිතාමතා. ඒ නිසා අපි කියනවා කාන්තර විජේසේකර ඇමතුමා තරුණ ඇමතිවරේ කැඩියට යන්නේ සුපුරුදු අර ජේසියන් කරපු ඒ හොර වැඩ පිළිවෙල හරහා මේ හොර කඳවුරේ අවශ්‍ය වැඩ පිළිල හදන්න නම් ඒක කරන්න එපා ගරු ඇමතුමනි. ඔබට තිබෙන දේශපාලන අනාගතයේ විනාශ වෙයි කියන පෞද්ගලික විශ්වාසය අපිට තිබෙනවා. ඒ නිසා කොරල් එනර්ජි සමාගමේ සමහර අයිතිකාරෝ මේ වෙනකොට බලශක්ති අමාත්‍යංශයේ සාකච්ඡා කරනවා, තීන්දුව ගන්නවා, ප්‍රධාන පුටු වල වාඩි වෙනවා. ඒව නැහැයි කියනවා නම් අපි ළඟ තියෙනවා CCTV දර්ශන. ආපු දවස් ආපු වෙලාව සාකච්ඡා කරපු වැඩ පිළිවෙල. ඒ නිසා ගරු මුලසනේ මන්ත්‍රීතුමනි, ගරු මුලසනේ මන්ත්‍රීතුමනි, මේ අද මේ සභාවට ඇවිල්ලා මේ දේවල් කිව්වට අපේ රටේ ජනතාව මහා දෙවන්ත ආර්ථික අර්බුදයක ඉන්නේ. තාමත් පරණ සුපුරුදු වැඩ පිළිවෙල සිද්ධ නිසා විදුලි බල අමාත්‍යංශයේ බලපෑම් අමාත්‍යංශය හරි තැනට හරි වෙලාවට ගියේ නැත්තම් අපේ අර හිටපු කුසිකර්ම ඇමතුමා කිව්වා වගේ නැවත අරගලයක් නිර්මාණය වෙනවා මේ පාලනයේ ගෙදරයයි. ඒ නිසා තමන්ගේ දේශපාලන හයිය පෙන්නලා තමන් හිතනවා නම් තමන් පුටින් කියලා, ඊට වඩා පුටින්ලට විච්ඡේදයට වඩා එහා ගිය දෙයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ දෙවි කියන කාරණේ මතක් කරමින් මාන්නේ නොබමත් විශ්වති.
ඉස්තුති කරු මන්ත්‍රීතුමා, මිලට ගරු නසීර් අහමඩ් ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
Honorable presiding member, I am glad to speak during this debate on the budget allocation made for the Ministry of Power and Energy. As we all know, this ministry became the center of criticism a few months back when the country was undergoing fuel shortages. As a result of that situation, we observed very long queues near filling stations, and consumers had to wait for so many days and sometimes more than a week in queues to obtain their fuel requirements. And very unfortunately, a number of deaths also occurred during this time. With the introduction of the QR code, the problem of having to wait in queues has been overcome. The present government, although is not responsible for the crisis, has resolved this issue for the time being in a satisfactory manner, and for that the credit should go to His Excellency the President and also Honorable Kanchana Vikramasinghe, Minister of Power and Energy. Thanks to the Honorable Minister of Power and Energy, with the introduction of QR system, the situation is now eased up. But consumers are not getting adequate fuel due to limited quantities provided to them on a weekly basis. However, the government is quite mindful that the fuel restrictions also restricts the economic activity, production processes and livelihoods of the general public, which has an enormous opportunity cost to the economy. The government is slowly but steadily gearing towards addressing that effectively and in a sustainable manner. So there is no doubt that we need an immediate and short-term solutions. In this context, the budgetary allocation made for 2023 for the Ministry of Power and Energy needs to be justified and approved, especially in view of the petroleum industry reforms and restructuring that are currently underway. As we debate here today, Sri Lanka's petroleum industry is undergoing unprecedented changes, both in terms of market competitiveness and also in market liberalization. The government has decided to liberalize the country's loss-making petroleum sector through a comprehensive public-private partnership model. As part of that, Honorable Minister currently invited private sector players to come forward and support this initiative with their own dollars. And he also assured that the government was willing to provide necessary infrastructure facilities through Ceylon Petroleum Corporation and Ceylon Petroleum Storage Terminal Limited in order for their proposed PPP ventures to succeed. As part of the liberalization reforms, Honorable Minister has rightfully decided to permit 2 to 3 other companies also for petroleum distribution in addition to the CPC and LIOC. He also has stated that steps will be taken to end CPC's monopoly on the supply of jet fuel in Sri Lanka. I firmly believe that these initiatives will foster healthy competition in the petroleum industry in our country. I must mention here that the international petroleum suppliers responded positively to the government's call, and accordingly, the ministry received proposals from 24 companies that expressed interest in operating a part of CPC's filling stations and using the terminal facilities for a fee. Honorable Presiding Member, we all know that the CPC has become a heavy burden for the government and the Sri Lankan economy due to its poor performance. The CPC debt amounted to rupees 529 billion at the end of 2020, increased to rupees 561 billion by the end of 2021. The amount further increased to 700 billion by July 2022, by the time Honorable Minister took over, which is the highest level of debt for foreign SOC in Sri Lanka. Meanwhile, the CPC accounted for 37.3% of public guaranteed debt stock of SOCs. In addition, the cumulative net loss of the CPC at the end of 2019 was rupees 337 billion. This was further increased with the rupees 82.2 billion net loss incurred in 2021 and likely to increase further in 2022 according to the central bank forecast. In contrast, what happened with the Lanka IOC, Lanka Indian Oil Company, which is the only competitor in the fuel retail market in Sri Lanka, has continuously made profit since its incorporation, except for a few years. LIOC recorded a 998 million profit before tax for the year ended March 2021, together with positive retained earnings of rupees 12.3 billion as at the end of March 2022. However, the government was able to resolve this downward trend with its bold decision to gradual adjustment of fuel prices to be on par with the global fuel prices. It was a politically sensitive and difficult decision for the government, but we were compelled to take that decision to support the market-based pricing mechanism for the petroleum industry on one hand, and the other hand, as a response to the acute financial constraints arising out of the worst economic crisis the country is facing. Transforming country's worst loss-making SOC towards generating profit gradually while supplying petroleum products to consumers at competitive and transparent prices are key achievements initiated by Honorable Minister Kanchana Vijayasekara as a subject minister of power and energy. I wish to request the opposition to understand this process better and allow it to produce longer-term benefits both to the economy and to the general public of the country. As the Environment Minister, I must also emphasize that His Excellency the President is shifting its focus heavily towards moving in the direction of renewable energy. We have clearly decided not to have any more new coal-powered power generation plants. Further, the government has set a target of increasing Sri Lanka's renewable energy generation from 35% to 70% by 2030. This will help providing a pathway for Sri Lanka to become a carbon negative economy before the mid-century. The government's commitment towards renewable energy is also reflected by His Excellency the President's decision to introduce a number of tax proposals in line with creating an environmentally friendly green and blue economy. Those tax proposals are centered around encouraging the use of electric vehicle, and few concessions have been granted accordingly. In addition, PAL and SSEL both have been exempted on importation of solar panel and inverters. There was also mention of green hydrogen technology in the budget statement by His Excellency the President.
Honorable Minister, you have 2 minutes, sir.
Yeah. Just சில விஷயங்களை நான் இந்த ரினுவபிள் எனர்ஜி செக்டரில் குறிப்பாக வடகிழக்கிலே உள்ள வடகிழக்கு புத்தளம் கல்பிட்டி போன்ற ஏரியாக்களிலே நிறைய இவ்வாறான ரினுவபிள் எனர்ஜியை இந்த நாடு ப்ரொடியூஸ் பண்ணக்கூடிய வாய்ப்பு இருக்கிறது. ஆகவே வடகிழக்கிலே குறிப்பாக கல்பிட்டி போன்ற எல்லா இடங்களிலும் அங்குள்ள பொலிட்டிஷியன்ஸ் அங்குள்ள மக்கள் இந்த ரினுவபிள் எனர்ஜியை ப்ரொமோட் பண்ணுவதற்கு தங்களுடைய ஒட்டுமொத்த ஆதரவை வழங்க வேண்டிய ஒரு தேவை இருக்கிறது. வெறுமனே ஒரு விடயம் நடைபெறுகிறது என்பதை அது நடப்படக்கூடாது என்ற ஒரே காரணத்துக்காக தடை செய்வதை விட்டுவிட்டு அங்குள்ள இந்த இவ்வாறான விடயத்துக்கு எங்களுடைய மக்கள் உதவி செய்து அதை ஒரு நாட்டினுடைய பொருளாதாரத்தை கட்டி எழுப்புவதற்கு தங்களுடைய பங்களிப்பை குறிப்பாக எதிர்கட்சி உள்ளவர்கள் குறிப்பாக அங்குள்ள பாராளுமன்ற உறுப்பினர்கள் எல்லோரும் செயற்பட வேண்டும் என்று நான் இவ்விடத்தில் கேட்டுக்கொண்டவனாக. இட் இஸ் குவைட் எவிடென்ட் தட் த கவர்மெண்ட் இஸ் ட்ரைங் டு கிரியேட் எ பேலன்ஸ் பிட்வீன் பெட்ரோலியம் பேஸ்ட் பவர் ஜென்ரேஷன் அண்ட் ரினுவபிள் எனர்ஜி whilst gradually moving in the direction of renewable energy to be the primary source of energy generation in Sri Lanka beyond 2030. This hybrid energy policy is the new way forward of becoming energy efficient for Sri Lanka, and the government is strengthening that policy within a liberalized energy market where competition will become the key feature. I would like to conclude by assuring this house.
Honorable Minister, please wind up.
Give me 1 minute, please. If the current policy, current liberalization and other reforms in the power and energy sector in Sri Lanka are allowed to take its course, our country will have a very competitive energy market in the region. Therefore, I urge the opposition and its trade unions, particularly in the power and energy sector trade unions, to help the government to usher reforms and restructuring to make Sri Lanka's energy market more competitive and liberalized, and thereby attract international players to play a role in Sri Lanka. The 2023 budget will become an important facilitatory instrument in that process, and I request the support of the opposition to approve the budget of the Ministry of Power and Energy with a sound majority and with the strong endorsement too. Thank you.
Thank you.